unforeseen.
Sri Lanka, ethiya deshayak udesa pahandura. Nava Sri Lanka spur sangvidhane. Radio Sri Lanka, presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
සුබ සන්ධ්‍යාව කෙවා දයාබර මාහිතවත් අසන්නනි, අදත් සුපුරුදු පරිදි ස්පර් නව ශ්‍රී ලංකා සංවිධානය ඔබ වෙත සතිපතා හැම සිකුරාදා දිනකම ගෙන එන සීසර ලංකා ගුවන් විදුලි වැඩසටහන සමගින් මේ පුරා හෝරාව ඔබ සමග ගෙවන්නයි මගේ බලාපොරොත්තුව. අද වප්පුර 15 පොහොය දවස ලංකාවේ අපිට නම්. අද ලංකාවේ නිවාඩු දවසක්, ඔක්තෝබර් මාසේ 30 වෙනිදා. අවුරුද්දත් ගෙවිලා යන්න තව මාස දෙකයි තියෙන්නේ. ඉතින් මං කලින් වතාවේ සඳහන් කරා වගේ මේ අවුරුද්දෙන් 4-3ක්ම මං හිතන්නේ ගිහුනේ. 4-3ක්ම නෙවෙයි, ඇත්තට මං හිතන්නේ මුළු අවුරුද්ද මාස දෙකක් විතර අඩු වෙන්න මේ කොරෝනා වසංගතයත් එක්ක. ලෝකවාසී අපි හැමෝටම, මිනිස්යන් වන අපි හැමෝටම මේ කොරෝනා වසංගතයත් එක්ක ඉතාමත් අසීරුවෙන් අපේ ජීවිත ගත ගන්න, අපේ ජීවිත ගෙවන්න සිදු වුණා. මේ වසංගත රෝගය ගිය අවුරුද්දේ නොවැම්බර් මාසෙ වගේ ලෝකෙට ආවට අපේ රටවලට එන්න පටන් ගත්තේ මේ අවුරුද්ද මුල ඉඳලා නව ශ්‍රී ලංකාව ඇතුළුව. ඉතින් ඒ ප්‍රතිවිපාක අපි තවමත් විඳින්න පවතිනවා. අපේ ජීවිත සාමාන්‍ය තත්ත්වයට හැරිලා නැහැ. ජීවිත එක්තරා විදිහට බැලුවම ඒකාකාරීව ගෙවි යනවා. තාම කිසිම මේකට විසඳුමක් නැහැ. කිසිම දෙයක් බෙහෙතක් තාම හොයාගෙනත් නැහැ. ඉතින් අපි අපේ ජීවිත මේකත් සමගම ජීවත් වෙන්න තීරණය කරගෙන ගෙවා දානවා දවසින් දවස. අද මොකක් වේද, හෙට මොකක් වේද කියන ලොකු ප්‍රශ්නාත්යක් ඉස්සරහා තියාගෙන අපි අපේ ජීවිත මෙහෙම ගෙවනවා. ඉතින් කෙසේ වෙතත් ඔබ සමගින් මම ඉල්ලන්නේ අපිට සවන් නොදෙන ඔබ හැමෝගෙම, ලෝකවාසී, නව ශ්‍රී ලංකා වාසී, ශ්‍රී ලංකා වාසී ජනතාව හැමෝගෙම අපි ඉල්ලන්නේ, අපේ ආදරණීය ජනතාවගෙන් ඔබ පරිස්සම් වෙන්න. ඔබ පරිස්සම් වුණොත් ඔබේ පවුල පරිසං වෙනවා. ඔබේ පවුල රැකුණොත් ඔබේ සමාජය රැකෙනවා. ඔබේ සමාජය රැකුණොත් ඔබේ ගම, ඔබේ නගරය රැකෙනවා. ඔබේ ගම නගරය රැකුණොත් අපේ රට රැකෙනවා. ඒක නිසා මම කියන්නේ හැමෝම තම තමන්ගේ යුතුකම් කොටස ඉටු කළොත් තියෙන නිරෝධායන නීති රීති වලට, මේ කොවිඩ් වසංගත නීති රීති වලට අනුව යටත්ව ඒවට ගරු කරමින් ඒ නීතිය අනුව පිළිපදිමින් ඒ හැම ඒවා මෙහෙවන ඒ නිලධාරීන්ට සහයෝගය දෙමින් මම මේක විශේෂයෙන් කියන අපේ රටේ ජනතාවට ශ්‍රී ලාංකිකයන්ට දෙමින් ඒ කටයුතු කරනවා නම් මේ රටවල වගේ මම හිතන්නේ ප්‍රශ්නය මෙච්චර දුර යන්නේ නැහැ. ඉතින් අපි ඒ දේ හිතේ තියාගෙන සුවදායු හෙට දවසක් හිතේ තබාගෙන අපි අපේ වැඩසටහන ආරම්භ කරමු. වෙනද වගේම දයාබර මව් ගුණ ගීතයකින් වෙනද වගේ මගේ වැඩසටහන ආරම්භ කිරීමට පෙර මම මව් ගුණ ගීතයක් තෝරගන්නවා. ඒ මම මගේ වැඩසටහන ආරම්භ කරන හැටි. හැබැයි කියසරේ වැඩසටහනේ මම ඉදිරිපත් කරේ පියගුණ ගීතයක්. අම්මා සඳක ගීතය තමයි එකත්. ඒකෙත් අම්ම ගැන කියවෙනවා. අපි එමනම් මේ ගීතයට සවන් දෙමු. මේ ගීතය ගායනා කරන්නේ කරුණාරත්න දිවුල්ගණේ. එහි සංගීතය ගුණදාස කපුගේ. පදරචනය ගේය පදරචනය රඹුක්කන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ. එහෙමනම් අපි අද මේ පෝය දිනේ එම ගීතයට සවන් දෙමු. වගේ බද්දුම් කෙනෙක් වේ නම් නුඹයි අපේ අම්මේ. ඉතින් දැබරසන්නේ මාත් එක්ක අද මේ මැදිරියේ සිටිනවා බොහෝ කාලයකට පස්සේ අපේ රුවන් ෆර්නැන්ඩෝත් එමාෂත්. අයිබෝන් ඔබ දෙබලටම කොහෙම කොරන හැදිල හිටියද හැංගිල හිටියද කොරනට බය හැංගිල හිටිය
හංගල තිබ්බ
අංගල තිබනේ
මම නම් හැංගිලා
හැංගිලා හිටියනේ නෑ කොහොමද තම තමන්ගේ ආරක්ෂා තමන් සපය ගන්න එක
මෙච්චර ලකි වෙත ඒකනේ
ඒකනේ තමන් තර කවුද මේ අපේ රටේ කිව්වේ කවුද නායකතුමෙක් කිව්වහම ජය ජයවර්ධන තමන් කිව්වේ තමන්ගේ ආරක්ෂා තමන් සලස ගන්න ඕන කියලා ඒ වගේ තමයි ඒක 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 මේ ඇත්තටම ඒ කියන්නේ තමන්ගේ ආරක්ෂා තමන් සපය ගන්නවයි කියන එක ඒක ඇත්තම රියැලිටි එකක් වෙලාද නේ
කොවිඩ් වල තියෙන ඉතින්ුත් එහාට කියපු කාරණාවක් නේ තමන්ගේ ආරක්ෂාවටත් වඩා අනිත් අයගේ ආරක්ෂාව ගැන අපි
හිතනවා ඒ කියන්නේ තමන් ආරක්ෂා වෙලා හිටියොත් අනිත් අනිකම් ආරක්ෂා වෙනවා එතනනේ
දැන් විශේෂයෙන්ම අපේ වයස වල ඉන්න අය හිතන්නේ ආ නෑ ඔක හැදුනට මට ලොකු දෙයක් වෙන්නේ නෑ කියලා හිතලා මට එළියට යන්න පුළුවන් හැබැයි මගේ ළඟ ඉන්න
අනිවාර්යයෙන්ම
කෙනා ගැන මං හිතනවා නම් මටත් එළියට යන්න බෑ
තමයි දැන් ඊනේ පෙරේදා ඊනේ පෙරේදා ලංකාවේ මරණ තුනක් වුණ එකම දවසේ එක මරණයක් අවුරුදු 19 ළමයි කොවිඩ් වලින් ඒ කියන්නේ ඇගේ මොනහරි වෙන මොනහරි කම්ප්ලිකේෂන්ස් තිබ්බොතින් ඒ ඔස්සේ ඒක මේ හැදෙන්න පුළුවන් ඒ කියන්නේ හැදිලා ඒක ඒ කියන්නේ මේ ඉතාමත් ව්‍යාකූල තත්ත්වයට පත් වෙන්න කියන පුළුවන් ඒ කියන්නේ අසාධ්‍ය තත්ත්වයට පත් වෙන්න පුළුවන් ඒක තමයි දැන් තියෙන ප්‍රශ්නේ
ශරීරයට වෛරසයත් එක්ක ගැටෙන්න පුළුවන් සීමාව හැකියාව අඩු වෙනවනේ ශරීරය තුළ වෙනත් සංකූලතා තියෙනකොට ඒ නිසා නේ ඔය ප්‍රශ්නේ ඇති වෙන්නේ
මට මේ හොඳ මේ මේ වීඩියෝ ක්ලිප් එකක් කරලා තිබ්බ යාළුවෙක් මේ බොහෝ වෙලාවට අපිට ලෙඩ රෝග වලින් වැළකෙන්න පුළුවන් අපේ අපි මානසිකව අපි වැටෙන්නේ නැතුව හිටියොත් ඒ කියන්නේ අපි පොසිටිව් තින්කින් you know ඒ කියන්නේ මොකක් හරි දෙයක් වුණාම ඒක ගැන එක බිඳ දරා ගන්න ඒක මත දුවන්නේ නැතුව එහෙම තිබ්බොතින් එහෙම හිටියොතින් ඒකෙන් ඒ කියන්නේ ඇඟේ ඉමුනස් සිස්ටම් එක වැඩි වෙනවලු ඒ කියන්නේ අපිට කේන්ති ගියාම අපිට තප්පර ගණක් කේන්තියක් ගියොත් ඒක පැය 4ක් වගේ තියෙනවලු. ඒ වුණාට අපි හිනා වුණොත් මොකක් හරි දෙකින් හිනා වුණොත් ඒක තියෙනවලු දවස් 2 3කට වගේ ඒක ඒ විදිහට මොකෝ මාරි හොයාගත්ත එකක් නේ ලස්සන වීඩියෝ ක්ලිප් එකක් ඒක. මට හම්බෙලා තිබ්බේ. ඉතින් ඒවත් ඇත්ත වෙන්න පුළුවන් නේ අපි සතුටෙන් සන්තෝෂෙන් ඉන තරමට අපිටත් ඒක දැනෙනවනේ නේද? එතකොට අපේ අර අපේ බ්ලඩ් සර්කියුලේෂන් එක ඒවෙ වැඩි නැහැටි. ඉතින් මේ හැම දෙයක්ම ඔය දේට බලපානවා ඇති.
කොහොමනත් මනස ශරීරයට වඩා බලවත්නේ.
ඒකට
හොඳම උදාහරණයක් විදියට මම මේ ළඟදී හාමුදුරු කෙනෙක් කියන බණකදී ඇහුවා. දැන් අපි මදුරුවන්ට මදුරුව අපිව කනවනේ. දැන් මෙහෙනම් අපිට ඒ තරම් මේ ප්‍රශ්නේ නැහැ. ඒත් ඉතින් දැන් අපි යන්නේ සමයකට ඒක හන්දේ ප්‍රශ්නේ ඇති වෙන බලා. නමුත් ලංකාවේ වගේ මදුරුවත් එක්ක ජීවත් වෙන එකනේ අපේ එදිනදා ජීවිතේ තියෙන්නේ. කොහොමනත් දැන් හරියට බැලුවොතින් මදුරුව මරන්න බලාගෙන ඉන්න මදුරුව එන්නකෝ මාව කන්නකෝ බලන්න කියලා ඉන්න කෙනෙක්ව මදුරුව දෂ්ට කරන සම්භාවිතාවය වැඩි මදුරුව ගැන හිතන්නේ නැතුව ඉන්න කෙනෙක්ට වඩා. ඒක හොඳටම අත්දැකීමක් විදියට ඒ හාමුදුරුව විස්තර කරනවා. මේ හාමුදුරුවරු වනගත වෙලා තායිලන්තේ භාවනා කරන හාමුදුරුවරු මේ හාමුදුරුව ඇමරිකා එංගලන්ත උපත ලැබපු කෙනෙක් අජාන් බ්‍රාම් කියලා. හාමුදුරුවත් කියනවා තායිලන්තේ අපි භාවනා කරනකොට දැන් මේ ෆොරින් බ්ලඩ් ඇවිල්ලා ෆොරින් ෆුඩ් නේ වෙස්ටර්න් ෆුඩ් ඇවිල්ලා මදුරුවොත් මගේ වටේම තමයි කැරකෙන්නේ. කොහොම හරි දැන් ඒ හිතන්න ශරීරයේ ගැන හිතනකොට ශරීරයෙන් කාබන් ඩයොක්සයිඩ් පිට වෙන ප්‍රමාණය වැඩි. එතකොට ඒත් එක්කම ඒ තියෙන සේරම ශරීරය එතන පවතිනවා කියන එක ස්වභාව ධර්මයට දැනෙන ප්‍රමාණය වැඩි. එතකොට මදුරුව දන්නවා මේ ශරීරයක් මෙතන තියෙනවා කියලා. ඒක ඇට්‍රැක්ට් කරනවා මදුරුවව. හැබැයි ඒ ගැන නොහිතා හිත පාලනය කරාම, කියන්නේ අර නිශ්චල වෙන, කියන්නේ යන්න පුළුවන් උපරිම ගැඹුරට යනකොට මදුරුවට දැනෙන්නේ නැහැ මෙතන ශරීරයක් තියෙනවා කියලා. ඉතින් මනස කොයිතරම් බලවත්ද කියන එක
ඔක ඇත්ත. ඔක කියන්නේ ওই સિદ્ધාන්තය ඕක තමයි මේ බුදුරජාණන් වහන්සේ බුදු වෙනකොට භාවිතා කරේ. කියන්නේ කැලෑවේ භාවනා කරද්දී සතුන්ගෙන් සිව්පාවුන්ගෙන් කොච්චර මේවා තිබ්බද අද කාලේ වගේ නෙමෙයිනේ. ඔය ක්‍රමවේදය තමයි, ඔය මෙතඩ් එක තමයි. ඒ කියන්නේ මනස දියුණු කිරීම තුලින්, නොසිතා සිටීම තුලින් තමන්ට ඒ තත්වෙන් මිදෙන්න පුළුවන් කියන එක. ඔව්. ඉතින් අද හොඳයි. අද මේ කියන්නේ සාකච්ඡා මණ්ඩපය හොඳ ආරම්භයක් කරන් දුන්නා. දයාබර අසන්නනි, ඔබට පුළුවන් අපි සමග එකතු වෙන්න.
81.5 81.2 අමතන්න. අපිත් කැමති ඔබ සමග සතුරු සාමිචියේ දෙන්න. අපි තුන් දෙනෙක් ඉන්නවා ඔබ සමග සතුරු සාමිචියේ දෙන්න.
ඔව්. එහෙමනම් අපි තවත් ගීතයකට ගිහිල්ලෙමු. ගිහිල්ලා මම ඇත්තටම කැමති කතා කරන්න මේ රටේ සංවර්ධනය වෙනුවෙන් පටන් ගත්ත ඉතා මහා පරිමාණ විශාල වැඩක් හැම පැත්තකින්ම. එක පුද්ගලයෙක් නිසා පුද්ගලයෙක්ගේ නමක් නිසා මං හිතන්නේ මං හිතන විදියට මට දැනෙන විදියට මේ මගේ සිතිවිල්ල ඒක අතරමඟ නවත්තලා තියෙනවා අන්න ඒක ගැන කතා කරන්න අපි මේ ගීතය අහලිමු ගීත ගාන කරේ කනරත් දිවුල්ගණේ සංගීතවත් කරේ උපාලි ජයලත් පද රචනය ගේ පද රචනය පල්ලේගම හේමරතන හිමි ඉතින් අසන්නනි මං කලින් කිව්ව විදියට දැන් අපේ රටවල තියෙන මේ ක්‍රමයක් තමයි මොකක් හරි පවති ආණ්ඩුවක් පවතින මේ ආණ්ඩුවක් කරන වැඩ කටයුතු සංවර්ධන කටයුතු වේවා වෙන මොනම කටයුත්තක් වේවා ඊගාටපත් වෙන ආණ්ඩුව විසින් ඒක නවත්තලා දානවා. ඒකේ මොකද්ද මේක පටන් ගන්න හේතුව කිඳ මන්ද මුකුත් ප්‍රශ්නයක් නැහැ. ඒකට ගෑවිලි ඉන්නේ පුද්ගලෙද්ද? ඒ පුද්ගලයා හා සම්බන්ධව මොන හරි ප්‍රශ්න තියෙනවද? ඒ නිසා හරි එක්ක වටපිටේ ඉන්න තව කට්ටිය ඒකට දාන මේ ඔය ඔළුවට දාන මේවා ඒ කියන්නේ හේතු සාධක මත එක එක දේවල් කියෙමි මත මේ සක්‍රියතා අධ්‍යයනය කරලා පටන් ගත්ත විශාල ප්‍රොජෙක්ට් මේ විදිහට නවත්තලා තියෙනවා. මම ඒ ගැන එකක් ගැන කතා කරන්න යන්නේ ලංකාවට ඉතාමත්ම අත්‍යවශ්‍යව තිබ්බ මේ මොනෝරේල් සිස්ටම් එක. ඒ කියන්නේ ගුවනින් යන උඩින් යන මේ දුම්රිය. ඒක පටන් ගන්න ඔක්කොම ඒ සක්‍රියතා අධ්‍යයන කළා, ඒ වැඩ කටයුතු ආරම්භ කළා, ජපානයෙන් අපිට ආධාර දීලා ඒ ආධාර දීලා තියෙන්නේ 0.01 පොලියට. දීලා ඒක පොලි ගෙවන්නත් තියෙන්නේ අවුරුදු 13ක් ගියාට පස්සේ. කියන්නේ ප්‍රොජෙක්ට් එක අපි පටන් අරගෙන ඉවර කළා අවුරුදු 3-4ක් ඇතුළත ඉවර කළා. ඊට පස්සේ අවුරුදු 13ක් ගියාට පස්සේ තමයි ඒක ණය මේ පොලි ගෙවන්න තියෙන්නේ. එහෙම උදව් කරපු ජපානයේ ඒ මේකට පයින් ගහලා ඒ මේ වැඩපිළිවෙල අද හිටිතරම නවත්තලා තියෙනවා. ඉතින් මේකට මොකද හේතුව කියලා මං හිතන්නේ පවතින ආණ්ඩුව මේ ගැන මහජනතාව දැනුවත් කළ යුතුයි. ඇයි මේක නවත්තන්නේ හේතුව කියලා ඉතරලා සාධාරණ හේතුවක් තියෙනවද කියලා මං හිතන්නේ. මෙච්චර සක්‍රියතා අධ්‍යයනය කළා, හැමදේම කළා, හැමදේම හොයලා බලලා කරපු දෙයක් ප්‍රොජෙක්ට් එක මෙහෙම නවත්තන්න කිසිම විදිය අයිතියක් අයිතිවාසිකමක් නැහැ. මොකද පවතින රජය ඒක ඉන්නේ මේගොල්ලෝ මේ බලධාරීන් විදිහට. ඒ කියන්නේ මේගොල්ලෝ මිනිස්සුන්ගේ සේවකයෝ, මිනිස්සුන්ට උදව්වක් කරන්න ආපුවා මිනිස්සුන්ගේ සේවකයන්ට තමයි මේගොල්ලෝ සලකන්නේ. ඒගොල්ලෝ එතනින් එහාට හිතාගෙන ඉන්නවා නම් ඊට වඩා වෙනස් දෙයක් මම හිතන්නේ වැඩි ඈතක් යන්නේ ඉස්සලා අපේ රට වලපල්ලට යනවා.
නිරංජනෝ කියන්නේ අර හෝම ගමෙන් සිට කොළඹ දක්වා එන
මාළඹේ ඉස්සලම් පටන් ගන්න ගියේ මාළඹේ කඩුවෙල ඉඳන් පාර්ලිමේන්තු අතර එනකම්. මේ ගැන හොඳ විග්‍රහයක් කරන මේ 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 ප්‍රොජෙක්ට් එකේ පටන් ගත්ත මේ එක බාරව වැඩ කටයුතු කර පාර්ලි චම්ප කැමැතිතුමා හිටපු අමාත්‍යවරයා ඔහුගේ යටතේ තමයි මේක පටන් ගත්තේ. ඇත්තරම ඒ කියන්නේ මේක යෝජනා වුණේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ 2015ට කලින්. ඒගොල්ලෝ යෝජනා කරපු දේ, ඒගොල්ලෝ පටන් ගන්න හදපු දේ මේ ඊගව ආණ්ඩුවෙන් කරා. ඒක තමයි විය යුත්තේ, ඒක තමයි වෙන්න ඕන. නමුත් මේ අලුත ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පත් වුණාට පස්සේ ඒක නවත්තලා තියෙනවා. ඉතින් ඇයි මෙහෙම කරන්නේ? මේකෙන් බිඳවන්නේ කවුද? අපි පොඩ්ඩක් අහලා බලමු මොනවද මෙතුමා කියන්නේ කියලා.
ආණ්ඩුව කැබිනට් තීරණයක් අරන් තියෙනවා සැහැල්ලු දුම්රිය පිළිබඳව තිබිච්ච කඩුවෙල පිටකොටුව ජෛක ව්‍යාපෘතිය නතර කරන්න. ඒ නතර කරන්න විතරක් නෙවෙයි, ඒ සඳහා ඔවුන් කරුණු පහක් පෙන්ලා දීලා තියෙනවා ඒ නතර කිරීම සාධාරණීකරණය කරන්න. පළමුවෙන්ම ප්‍රකාශ කරලා තියෙනවා ඒ මාධ්‍ය නිවේදනයට අනුව මේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට එළඹෙන්න කලින් බිම මතින් දිව යන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් තිබුණාද? ඒ ව්‍යාපෘතිය අවලංගු කළා කණු මතින් දිව යන ව්‍යාපෘතියකට ගමන් කළා කියන පට්ටපල් බොරුව. ඒක බොහොම පැහැදිලිව කියන්න ඕනේ, එවැනි බිම මතින් දිව යන කිසිදු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් මොනම තැනකවත් යෝජනා වෙලා තිබුණේ නැහැ. ඊළඟට කියලා තියෙනවා මේ නිසා දවැන්ත පරිසර හානියක් සිද්ධ වෙනවා. කාටත් තේරෙනවා මාළඹේ කඩුවෙල ආදී නාගරික ප්‍රදේශවල අපි කණුමතින් දුම්රිය සේවයක් ගෙන එනකොට පරිසරයට හානියක් සිද්ධ වෙනවද නැද්ද කියන එක. අපි මේ මේ දුම්රියත් එක්ක ඒ කලාපේ ඉතා විශාල මුදලක් වියදම් කළා ප්‍රේෂණ කලාපයක්, පරිසර ප්‍රේෂණ කලාපයක්, එහෙම නැත්නම් එන්වයරන්මන්ටල් බෆර් සෝන් එකක් හදන්නත් සැලකිය යුතු මුදලක් අපි වියදම් කරන්න සූදානම් වෙලා හිටියා. ඒ දුම්රිය මාර්ගයේ දෙපසත් ඩිපෝවවට, ඒ වගේම සියලුම දුම්රිය ස්ථානවල. ඊළඟට කියලා තියෙනවා අතිවිශාල නිවාස හා ගොඩනැගිලි ප්‍රමාණයක් කඩා විනාශ කරන්න යනවා කියන. ඇත්තටම අපි කවුරුත් දන්නවා මේ ව්‍යාපෘතියේදී අපි මේ ගැන සැලකිලිමත් වුණා. නිවාස කඩසාප්පු ආදිය පිළිබඳව අපි යම්කිසි අධ්‍යයනයක් කළා, සමාජ අධ්‍යයනයක් කළා. එහෙම නැතුව ජෛක ආධාර ලැබෙන්නේ නැහැ. අපි කරන්න ගිය බොහොම සරල දෙයක්. ඒක තමයි අපි කවුරුත් දන්නවා මේ රටේ ඉතාමත්ම මාර්ග තදබදයෙන් යුතු මාවතක් තමයි මේ මාළඹේ සිට පාර්ලිමේන්තු මන්සන්ධියටත් එතනින් ආයුර්වේද මන්සන්ධියටත් තියෙන මාවත. මේ මාවතේ පාර්ලිමේන්තුවේ සිට ආයුර්වේද මන්සන්ධිය දක්වා අද ලේන් 6ක් තියෙනවා. නමුත් මාළඹේ සිට තියෙන්නේ ලේන් 2ක්. ඒ නිසා අපි සැලසුම් කළා කඩුවෙල සිට, ඒ කියන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මාවතේ සිට පළමුව ලේන් 4ක පාරක් ඉදිකරන්න. ඒක කොහොමත් මාර්ග සංවර්ධන අධිකාරියේ තිබිච්ච සැලසුමක්. ඒ කියන්නේ ලේන් 2 ලේන් 4ක් කරන්න. ඊට පස්සේ ඒ මැද ලේන් එකේ තමයි අපි මේ කණුමතින් දුම්රිය ඉදිකරන්න. එතකොට කිසිම ට්‍රැෆික් එකක් ඇති වෙන්නේ නැහැ ඉදිකිරීම කාලය තුල. ඊළඟට මේක ඉදිකරලා අවසන් වුණාම මේ මැද ලේන් දෙකක්
වාහනවලට විවෘත කරා. එතකොට ඉබේම ලේන් හතරක පාරකුත් චන්ද්‍රිකා කුමාරතුංග මාවත මාළඹේ හරහා පාර්ලිමේන්තු මන්සන්ධිය දක්වා ලැබෙනවා. එතකොට ඒ සඳහා කොහොමත් RDA එක ඉඩම් අත්පත් කරගන්න කටයුතු කරලා තිබුණා. අපි RDA එකට ඒ මුදල් ගෙවලා ඒ පාර පළල් කිරීමත් මේ එක්කම මීට සමාන්තරව සිදු කරන්න තමයි සැලසුම් කළා තිබුණා. උදාහරණයක් ඇට කැලණි පාලම අලුතෙන් ඉදි කරන්න ගියාම එතන තිබිච්ච රාජ්‍ය ආයතන පවා ඉවත් කරන්න සිද්ධ වුණා. නයිටා එක ඉවත් කරන්න සිද්ධ වුණා. පරමාණු බල ශක්තිය අධිකාරිය ඉවත් කරන්න සිද්ධ වුණා. අතිවිශාල මුදලක් වැය කරන්න සිද්ධ වුණා. කැලණිස්ස බලාගාරයේ ඒ කේබල් යටින් යන. නමුත් අද කාටත් පේනවා මේ ව්‍යාපෘති ඉතා සාර්ථකව ජපාන ආධාරයෙන් සිදු කරගෙන යන ආකාරය. ඊළඟට ඉදිරිපත් කළ තියෙන තර්කයක් තමයි පුජ්ජලික මෝටරත වලට මේකට යන්න බෑයි කියන නොහැකියාව. මෙන්න මේ කාරණයෙන් මම කැමැති ටිකක් විස්තරාත්මකව කතා කරන්න. පළමුවෙන්ම මේ ලංකාවේ මාර්ග තදබදය පිළිබඳ ප්‍රශ්නයට තරගකාරී ප්‍රතිපත්ති දෙකක් ඉදිරිපත් කළා තිබුණා. එක කණ්ඩායමක් කිව්වා පාරවල් පුළුල් කිරීම, අධිවේගී මාර්ග සැනීම, එවැගේම නගරබද ප්‍රදේශවල ෆ්ලයෝවර්ස් උඩින් යන පාරවල් දැමීම, කනුමතින් දිවයන පාරවල් දැමීම වගේ ඒ දෙසට ආයෝජනය කිරීමෙන් ලංකාවේ මාර්ග තදබද ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. ඒ අනුව 2005 ඉඳන් 2015 දක්වා සහ ඊට පස්සෙත් ආසන්නයෙන් රටේ ප්‍රාග්ධන වියදම් වලින් 45%ක් වියදම් කළේ පාරවල් වලට. සෞඛ්‍යට 104%, අධ්‍යාපනයට 106%, ප්‍රාග්ධන වියදම් වලින්. එතකොට මේක තමයි තිබිච්ච තත්ත්වය. පාරවල්ට තමයි ප්‍රමුඛතාවය ලැබුණේ. නමුත් ප්‍රවාහන ප්‍රශ්න විසඳුන්නේ නැහැ. දෙවැනි තරගකාරී මතය තමයි රටේ ජනගහනත්වය, රටේ භූමි ප්‍රමාණය සහ වේගයෙන් ශීඝ්‍රයෙන් වැඩි වෙන වාහන ප්‍රමාණය. එක්ක බැලුවාම රටේ පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කරන්න ඕන, බස් එක ශක්තිමත් කරන්න ඕනේ, දුම්රිය ශක්තිමත් කරන්න ඕනේ. ඊට අමතරව ශීඝ්‍රගාමි බස් රථ සේවාවක් සහ මොනෝරේල්, ඒ වගේම ලයිට් රේල්, ඒ වගේම මෙට්‍රෝ, අර උමං හරහා යන මෙට්‍රෝ වගේ ඒවා අඳුනා දෙන්න ඕනේ කියන මතය. දැන් මේ සඳහා කොම්ට්‍රාන්ස් කියලා දැවැන්ත අධ්‍යයනයක් කළා ජයිකා ආයතනයේ 2008 ඉඳන්. ඒ වගේම මොරටු විශ්වවිද්‍යාලයේ දේශීය විද්‍යුතුණුත් එක්ක අහුවෙලා ඒ සැලසුම හැදුවා. මේ සැලසුමෙන් එක්ක ආව විද්‍යාත්මක නිගමන කීපයක්. උදාහරණයක් හැටියට බස් ගත්තොත් අපි බස් එකක යන්න පුළුවන් සෙනග 50යි. එතකොට අපි ගත්තොත් පැයකට බස් 100ක්. පැයකට බස් 100ක් කියන්නේ හැම තප්පර 36කටම එක බස් එකක්. හැම තප්පර 36කටම එක බස් එකක් වෙන විදිහකට පැයකට බස් 100ක් ගියොත් සෙනග 5000යි අදින්න පුළුවන්. පැයකටම අදින්න පුළුවන් සෙනග 5000යි. හැබැයි මේ කලාපයේ තියෙනවා මේ මාළඹේ ඉඳන් මෙතෙන්ට පැය 3ක් ඇතුළත 175,000ක් යනවා. 2018 තත්වයන්. එතකොට 5000යි බස් රථ වලින් කරන්න පුළුවන් එහෙම ගියොත්. අපි බස් ශීඝ්‍රගාමී සේවාව ගත්තොත් රැපිඩ් බස් ට්‍රාන්සිට් කියන ක්‍රමයට ගියොත් අර දිග බස් දාලා, ඒ කියන්නේ ද්විත්ව බස් දාලා අපි ගියොත් පැයකට බස් 200ක් අරන් ගියොත් තප්පර 18න් 18ට බස් ගියන ගෙනියන්න පුළුවන් සෙනග 10,000යි පැයකට, පැය 3ටම 30,000යි. අපි ඒකත් අත්හදා බලලා තිබුණා. ඒකත් අපි යොදා ගන්න උත්සාහ කරන්න සැලසුමේ කොටසක් හැට තිබුණා. මතක තියාගන්න සහල්ු දුම්රියෙන් පුළුවන් පැයකට සෙනග 30,000ක් මාළඹේ ඉඳන් පිටකොටුවට ගෙනියන්න. ඒ කියන්නේ පැය 3කට 90,000ක් ගෙනියන්න පුළුවන්. දැනට මේ ඔය පාරේ එන මගින්ගෙන් හරියටම අඩක් මේ ක්‍රමයට අදින්න පුළුවන්. මෙන්න මේ විද්‍යාත්මක නිගමනය මතමයි මේ සහල්ු දුම්රිය තෝරගත්තේ. ඊළඟට මේගොල්ලෝ කියන අනිත් එකක් තමයි වැදගත් කාරණයක් කියන්නේ මේ පිරිවැය. එතකොට මේ ව්‍යාපෘතියේ මූලික වියදම හැටියට ඩොලර් මිලියන 2200ක් පෙන්නලා ඒ 2200 අර කිලෝමීටර් ගානෙන් බෙදලා මේක මහා වියදමක් තියෙන ව්‍යාපෘතියක් කියලා අදහස් පහ කරන අය ඉන්නවා. මේ ව්‍යාපෘතියේ මූලික පිරිවැය, එහෙම නැත්නම් අපි ඒකට කියනවා බේස් කොස්ට් කියලා. බේස් කොස්ට් එක ඇස්තමේන්තු කරන ලද බේස් කොස්ට් එක ඩොලර් මිලියන 1374යි. එතකොට මේ ඩොලර් මිලියන 1374න් අපිට පළමුවෙන්ම කියන්න ඕනේ මේ ඩොලර් මිලියන 1374 ඇතුලේ මේක මේ පාරක් හදනවා නෙවෙයි. මේක කෝච්චිය. එතකොට කෝච්චි, කෝච්චි පෙට්ටි, කෝච්චි සහ ඒ ඊට අදාළ අනුෂාංගික උපකරණ වලට ඩොලර් මිලියන් 260ක් යනවා. ඊළඟට මේක යන්නේ විදුලිය. එතකොට ඒ විදුලි පරිපත, කන්ට්‍රෝල් සිස්ටම්, සිග්නලින් මේ සියල්ලට යනවා ඩොලර් මිලියන් 400ක්. මේක අධිවේගී පාරක් හදනවා වගේ වැඩක් නෙවෙයි. මේක අලුත් සිස්ටම් එකක්. විදුලි බල පද්ධතියක් මීට සමාන්තරව අරගෙන යන්න ඕනේ. සිග්නලින් තියෙන්න ඕනේ, කන්ට්‍රෝල් රූම්ස් තියෙන්න ඕනේ. මේ ඔක්කොටම එක ගත්තම ඩොලර් මිලියන් 400ක් යනවා. හැබැයි ඒක හරි ප්‍රයෝජනයි. මොකද ඊට පස්සේ අපි මේ වෙනත් තවත් සැලසුම් කළ තිබුණා LRT සිස්ටම් තුනක් ගේන්න. ඒ තුනටත් මේ ආයෝජනය යනවා. උදාහරණයකට බත්තර මුල්ලේ අපි හදන විදුලි ඒ දුම්රිය මධ්‍යස්ථානය හරහා තව පාරවල් තුනක් යනවා. එතකොට ඒ තුනටත් මේ වියදම් ටික හැමම ඇතුළත් වෙනවා. ඒ වගේම සිවිල් ඉදිකිරීම, ඒ කියන්නේ අර රේල් පීල්ලත් එක්කම සිවිල් ඉදිකිරීමට ආරම්භය යන්නේ ඩොලර් මිලියන 600ට මදක් වැඩි ප්‍රමාණයක් පමණයි. එතකොට කාටත් පේනවා මොනතරම් පට්ටපල් බොරුවක්ද කියන්නේ කියලා. ඩොලර් මිලියන 2200ක් යනවා උඩින් පාරක් දාන්න කියලා. ඇත්ත ගන්න ඩොලර් මිලියන් 600. මොකද 600ට පොඩ්ඩක් වැඩි. ඇත්ත මොකද හේතුව මේක මේ අලුත් සිස්ටම් එකක්. මේක මේ පාරක් දානවා වගේ වැඩක් නෙමෙයි. රේල් පීල්ලක් එන්න ඕනේ, කෝච්චි දුවන්න ඕනේ, කෝච්චි නඩත්තු කරන්න ඩිපෝ තියෙන්න ඕනේ, දුම්රිය ස්ථානවලට නිර්මාණය වෙන්න ඕනේ, විදුලි පරිපත එන්න ඕනේ, සිග්නලින් තියෙන්න ඕනේ සිස්ටම් එකක්. එතකොට ඒ ගාණ යන්නේ එක. ඒ අනුව මේකේ ඇත්තටම සිවිල් ඉංජිනේරුමය වශයෙන් ගත්තම ආසන්නයෙන් ඩොලර් මිලියන 35ත් 40ත් අතර තමයි යන්නේ සිවිල් ඉංජිනේරුමය ඉදිකිරීම් කටයුතු වලට. මොකද අපි ගොඩාක් තැන්වල මේක වගුරු හරහා කරගෙන යන්නේ. ඒ අනුව මේකට ඒ වියදම යනවා. හැබැයි අපේ උපදේශන සේවාව ඉංජිනේරු පිළිබඳ ඇස්තමේන්තු හැදුවට පස්සේ මේ 1374 අඩු කරන්න පුළුවන් කිව්වා. තවත් මිලියන 400කින්, ඒ කියන්නේ මේකට ආසන්නයෙන් ඩොලර් බිලියනයක් විතර තමයි වැය වෙන්නේ අවසාන වශයෙන් කියන එක. අවසානික මේ ඇස්තමේන්තුව තව අඩු කරන්න පුළුවන් කියලාත් ප්‍රකාශ කළා. එතකොට අනික් මුදල් මොනවද වැය වෙන්නේ? තව අපිට තියෙනවා ඩොලර් මිලියන 800ක පමණ මුදලක් මොනවද වැය වෙන්නේ? ඒවා වැය වෙන්නේ වෙනත් දේවල්. උදාහරණයක් ඇටියට භාණ්ඩාගාරයේ වැට් අය ගන්නවා. වැට් වලට යනවා ඩොලර් මිලියන 270. ඊළඟට අපි බලාපොරොත්තු වෙන ප්‍රයිස් එස්කලේෂන්, උද්දමනයේ නිසා ඇති වෙන ප්‍රයිස් එස්කලේෂන් මේ කන්ස්ට්‍රක්ෂන් පීරියඩ් එකේ අවුරුදු 4ක්. ඒකට යනවා ඩොලර් මිලියන 135ක්. ඊළඟ අපි නොදන්න හදිසි තත්ත්වයන් ඇති වුණා. ගම් වතුර මොනවා හරි එහෙම හදිසි තත්ත්වයන් කන්ටින්ජන්සිස් කියලා අපි කියනවා. ඕන ව්‍යාපෘතියක දිනා වියදම් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. ඒ වගේ ඒවට අපි දාලා තියෙනවා ඩොලර් මිලියන 161ක්. අර පෝලේන් පාර හදලා උපදේශන සේවාවන් වලට ගෙවලා ඒ ඕසි කරන ඒ කොස්ට් ඔක්කොම අපි අරන් තිනවා ඉඩම් අත්පත් කර ගැනීමටත් එක්ක ඩොලර් මිලියන 254ක්. මේ මේවා කොහොමත් ව්‍යාපෘති වල කෙරෙන දේවල්. ඉතින් ඒක නිසා මේක මූලික ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතියත් එක්ක තව ව්‍යාපෘති තුනක් බැඳිලා තියෙනවා. තව අපි සහල් දුම්රිය පද්ධති තුනක් සැලසුම් කළා ගෙනාවා. එකක් තමයි කඩවත, රාගම, කිරිබත්ගොඩ, මරදාන කියන ඒ කිරලපණ කියන මාර්ගය. ඊළඟට අපි සැලසුම් කළා මොරටුව, කටුබැද්ද, පිළියන්දල, නුගේගොඩ, කැලණිය කියන පාර. ඊළඟට අපි සැලසුම් කළා කොට්ටාව, පන්නිපිටිය, බත්තරමුල්ල, අංගොඩ, කුණුපිටිය කියන පාර. මේ 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 ලයින් තුනක් අපි සැලසුම් කළා. සියලුම අධ්‍යයනයන් නිම කරලා තිබුණා. හැබැයි ඒවට අපි විදේශාධාර බලාපොරොත්තුුනේ නැහැ. ඒවා අපි රජයේ හා පුජ්ජලිකංශයේ ආයෝජනයක් හැටියට කරන්න කැඳෙව්වා. ඒවා ඒ ස්ටේජ් එකේ තමයි තාම තියෙන්නේ. දැන් ඕගලන්ට පේනවා ඇති මේකෙන් දැනට දුම්රිය සේවයක් නැති ඉතාම බරපතල විදිහට මාර්ග තදබදයේ තියෙන ස්ථාන සියල්ලම මේකෙන් අපි ආවරණය කරනවා මේ පද්ධතිය. මේක අලුත් පද්ධතියක්. මේ තුලින් තමයි කොළඹ නගරේ මේක සිද්ධ වෙන්නේ. අපි මේක ඉදිරි කාලයේදී කොල්ලුපිටිය හරහා වරාය නගරයට සම්බන්ධ කරන්න කටයුතු කළා තිබුණා. ඉතින් මේ වගේ විධිමත් වැඩපිළිවෙලකට තමයි මේ කටයුතු කරන්නේ. ඉතින් දැනට තියෙන ප්‍රගතිය තමයි අපි ඇත්තටම සතුටු වෙන්න ඕනේ. මේ රටේ ව්‍යාපෘති වෙච්ච හැටි බැලුවා. උදාහරණයක් ඇටියට කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ සැලසුම් කිරීම ආරම්භ කළේ 1968. ඒක විවෘත කළේ දෙදස් දහයට කිට්ටු වෙලා තුන් වතාවක්ගේ ව්‍යාපෘතිය නතර කලා වන්දිගවන්න සිද්ධ. ඊළඟට කොළඹ ඉඳන් කොට්ටාවේ ඉඳන් ගාල්ලට අධිවේගී මාර්ගයේ සැලසුම් කළ 1991 දී ප්‍රේමදාස පාලන සමය. මම මේ කියන්නේ මේ ව්‍යාපෘතියක් කරන්න තියෙන අමාරු. දැන් ඕගොල්ලෝ හැමෝම දන්නා දැනට යන ව්‍යාපෘතියක් තමයි නව කැලණි පාලම ව්‍යාපෘතිය. දැන් ඒක ඉදි කරගෙන යනවා. ජයිකා ආධාර. ඕක සැලසුම් කරලා ඕකට මුල් ගල තිබ්බේ 2014. තාම කරනවා. ඉතින් මම කියන්නේ මේ ව්‍යාපෘතියක් කරනවා කියන එක ව්‍යාපෘතියක් ඉදිකිරීම තත්ත්වයට ගේන්න ලංකාවේ අවුරුදු 10ක් 15ක් ගිහින් තියෙනවා මේ වගේ ව්‍යාපෘතියක්. නමුත් අපි පළමුවෙන්ම මේ සහැල්ලු දුම්රිය කියන සංකල්පයම ගෙනාවේ 2016. ඊළඟට මේකේ සක්ෂතා අධ්‍යයනය, මේකේ පරිසර අධ්‍යයනය, මේකේ සමාජ බලපෑම, මේ සියලු අධ්‍යයනයන් ඉවර කළා. උපදේශන සේවාවන් වලට ගිහිල්ලා අපිට පුළුවන් වුණා 2019 මාර්තු වල ණය ගිවිසුම්වත් සංකල්ප බෝහෝල් ගහලා ඉදිකිරීම කටයුතු සඳහා අවශ්‍ය කරන මූලික ඒ අඩිතාලම දාන. ඉතින් මේක පොලිය කීයද? 0.1යි. 108.6 පොලියට අරගෙන සල්ලි අරගෙන අධිවේගී පාරවල් කැලෑවල හදපු අය මේ 0.1 පොලිය ප්‍රශ්න කරනවා. අර උපදේශන සේවාවේ පොලිය 100.01යි. දැන් මේ අධිවේගී පාරවල් නිසා ඇති වෙලා තියෙන තත්ත්වය මම පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළා. 2013 දී අපිට මුළු ණය බර ගෙවන්න තිබුණේ විදේශීය ණය බර ඩොලර් බිලියන 2යි. 2016 වෙනකොට ඒක ඩොලර් බිලියන 4යි. දැන් ඒක ඩොලර් බිලියන 6යි. 2023 දී ඩොලර් බිලියන 10යි. 5 ගුණයකින් වැඩි වෙනවා අවුරුදු 10ක් ඇතුළත. මේ ණය මේ 0.1 පොලියට ගන්න ණය දෙගුණයක් වෙන්න අවුරුදු 700ක් යනවා. ඉතින් ඒකද අරකද? එතකොට මේ දැන් හදලා තියෙන කෙරුවාවද මේකද තියෙන්නේ? ඒක අපි කවුරුද දන්නා? ජපානය කිසිම ආකාරකින් ලංකාවේ දේශපාලනයට අත ගහලා නැහැ. ඒ වගේම ජපාන් ආධාරවල වලින් කොමිස් ගහන්න බෑ. ඒ වගේම ජපාන් ආධාරවල ගුණාත්මක භාවය ප්‍රශ්න වෙලා නැහැ. කාටත් පෙනේ ඔය කැලණි පාලම ඉදිකලාම ඒකේ තියෙන ගුණාත්මක භාවය. කවුරුද දන්නා පාර්ලිමේන්තුවේ ගුණාත්මක භාවය? කවුරුද දන්නා ජපානයේ හදපු අනිකුත් ව්‍යාපෘති වල තියෙන ගුණාත්මක භාවය? ඉතින් ඒක නිසා ශ්‍රී ජයවර්ධනපුර ස්පිරිතාලේ අදටත් බොහොම හොඳට තියෙනවා. අවුරුදු 40ක් පාර්ලිමේන්තු අවුරුදු 40ක් තාම ප්‍රධාන එක නඩත්තු කටයුත්තක් කළේ නැහැ. ඉතින් අපි දන්නවා මේවායේ තියෙන ගුණාත්මක භාවය. අනිකුත් විදේශ ආධාර තියෙන ව්‍යාපෘතිත් එක්ක බැලුවා. මේ දපන් තාක්ෂණයට පයින් ගහලා මේ බොරු ටිකක් ජනතාවට කියලා මේ උත්සාහ කරන්නේ වෙනත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නයි. මේ ව්‍යාපෘතිය නතර කිරීම සාහසික ජාතික අපරාධයක්. මම ඉදිරියේදී හෙළිදරව් කරනවා මේ ව්‍යාපෘතිය ඇයි නතර කරන්න කියලා. අපි බලාගෙන ඉන්න ආණ්ඩුව මොකද්ද කරන්න යන්නේ කියලා. මේ ණය ගෙවන්න පටන් ගන්නේ අවුරුදු 13කට පස්සේ. අපි බලාපොරොත්තු වෙන අවුරුදු 13ක් වෙනකොට මේකෙන් ලැබෙන ආදායම ප්‍රමාණවත් වෙයි මේ ණය ගෙවන්න කියලා. ආදායමෙන් ණය ගෙවන්න පුළුවන් සක්ෂිතා අධ්‍යයනයක්, මූල්‍ය අධ්‍යයනයක් කරලා තමයි මේකට අපි බැස්සේ. මේක නිසා කොච්චර උනන්දුවක් ජනතාවගේ ඇති වුණාද කිව්වොත් බත්තරමුල්ල හා මාළඹේ ප්‍රදේශවල ඉඩම් අවුරුද්දක් ඇතුළත 100%-120%කින් මිල ගණන් වැඩි වුණා. මේ රේල් පාර එනවාය කියන අදහසට කොච්චර වටිනාකම්, තව අතිරේක වටිනාකම් මේ ඉඩම් වලට එනවද?
මොනවා කියන්නද?
ඔය මේ සැහැල්ලු දුම්රිය කිවි අර සිඩ්නි මෙල්බන් වල තියෙනා වගේ
ලින්ජන්නේ අපේ ස්කයි ට්‍රේන් එකට. ඉතින් ඒකට මුළු වියදම ඇස්තමේන්තු කරලා තියෙන්නේ ඩොලර් මිලියන 1374යි. මේගොල්ලෝ ඔය සාකච්ඡා පවත්වපු කට්ටිය මේ ජනාධිපතිතුමත් එක්ක ඔළුවට දාලා තිනවා ඩොලර් මිලියන 2200ක් යනවා කියලා මේකට. එතකොට ඔය දැන් කිව්ව දේවල් හැමදේම හරියට අහගෙන හිටියනම් ඇයි මේ මිනිස්සු මෙහෙම කරන්නේ? මොකක් බලාපොරොත්තු වෙන්ද? ඒ කියන්නේ තමන්ගේ පොකට් එකට සල්ලි ගානේ නැති හින්දද? මොකද ජපානේ පගවා දෙන්නේ නැහැ කාටවත්. කොමිෂන් දෙන්නේ නැහැ කාටවත්. ජරාව දෙන්නේ නැහැ කාටවත්. ඒක හින්දද මේ වගේ වටිනා කියන මේ අපේ රට ලැබෙන්න තිබ්බ දෙයක් 0.1 පොලියට ලැබෙන්න තිබ්බ දෙයක් මේ කාලකණ්ණි දේශපාලකින්ව නැති කරන්න හදන්නේ අපිට?
ඒත් මට තියෙන ප්‍රශ්නේ දැන් ජනාධිපතිතුමා දැන් මේ විදිහට මේ ගැන කතා බහක් ඇති වෙනවා නම් දැන් ඒ කියන්නේ උතුන පොඩි පහේ වෙනසක් නෙමෙයිනේ තියෙන්නේ, පොඩි වෙනසක්
නෙමෙයිනේ
තියෙන්නේ. ඉතින් මිලියන ගානක වෙනසක් කොහොමද එහෙම මගහැරෙන්නේ
ජනාධිපතිතුමා? එතුමා මේ මේ මේක ඇත්තරම ඔය මේ මේ තියෙන පුද්ගල ભેද පැත්තකින් තියලා මේ හා සම්බන්ධ වෙච්ච පෞගිය රජේ කවුරුහරි ඉන්නවනම් ඒ ප්‍රොජෙක්ට් රිපෝට්ස් අරගෙන බලලා මොකද්ද වෙලා තියෙන්නේ මේක මේක ඇත්තටම මේ කියන විදිය දේවල් වෙනවද එතුමා කළ යුත්තේ ඒක ඉතින් එහෙම නැතු මේ කවුරුවත් කොහෙවත් ඉන්න මේ මේ වඳුරු ටිකක් කියන දේවල් ඇහගෙන මේ වගේ වටිනා කියන ප්‍රොජෙක්ට් එකක් මම කියන්නේ ඒ කියන්නේ රටට මේ රටට ලැබෙන දින සම්පතක් අපිට ඇයි මේව අපි නැති කරගන්නේ
ඔය ගිවිසුමක් මේ නතර කරද්දී ඒකට වන්දි ගෙවන්නත් වෙනව නේද
මං හිතන්නේ එහෙම එහෙම මේකුත් තියෙන පටන් ගත් එකක් නතර කරද්දී
අර මේ එයා සෝරි මේ ප්ලේන්ස් ගේන්න
එයා බස් කරන දේ ඒක එහෙම එකක් වෙලා තිබ්බා මම මේක කොහොමද දන්නේ ජපානෙත්
ඒක ගණදෙනුව ගියපු දුර අනුවනේ ඒක තීරණය වෙන්නේ ගණදෙනුව අත්සන් කළා නැත්නම් ඒ කියන මට්ටමට අත්සන් තැබීම් කරලා නැත්නම් එහෙම ගෙවන්න වෙන එකක් නැහැ හැබැයි ඉතින් එහෙම අත්සන් කළා තියෙනවා නම් ඒ වන්දියත්
ගෙවන්න වෙයි මොකක් හරි ගෙවන්න වෙනවා ඒ කියන්නේ කියන කිසි දෙයක් බලාපොරොත්තු වෙලා නැතුව ජපානයේ අපිට සලකන විදියට ඇයි අපි ඒක ඒ දේ බාර ගන්න කැමති නැත්තේ කියන එක මෙතන හරියම උබතෝක ටික ප්‍රශ්නයක් තියෙනවා
මං හිතන්නේ තුන්වෙනි ලෝකේ ගොඩක් රටවල් වලට තියෙන ලොකුම ප්‍රශ්නේ ආණ්ඩුවකින් ආණ්ඩුවකට මාරු වෙද්දී තියෙන මොනවා හරි පවත්වගෙන යන දේවල් ඒ සිස්ටම් එක ඒ ප්‍රොජෙක්ට් එක මේව එහෙම්මම ඊළඟ ආණ්ඩුව පවත්වාගෙන යන්නේ නැහෙන කන්ටිනියුේෂන් එකක්
නැහනේ ඒක 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 එකක් අනිත් එක ඇයි අපි මේ චීන මැත්තෙම නැහින්න හදන්නේ මොකද්ද මෙච්චර චීනෙත් එක්ක තියෙන ගනුදෙනු අපිට
මං හිතන්නේ චීනේ ඉන්දියාව ඇමරිකාව තියා ජපානයටවත් අපි නතු විය යුතු නැහැ
අනිවාර්යෙන්ම
කිසිම රටකට යටත් වෙන්න ඕන නැහැ
දැන් ඊයේ පෙරේදා මේ කවුද මේ
රාජලේකම්
පොම්පියෝ ඇවිල්ලා ගියා ඒ ආවෙත් නිකමර නෙමෙයිනේ ඔයිට අවුරුදු පහකට කලින් එද්දි ඔය මේ ගිරිය පුප්පන් කෑ ගන්න විමල් වීරවංශලා ගම්බම් පිළලා මේ මම බය නැතෝ කියන මොකද ඒ YouTube එකේ තියෙන ඒගොල්ලෝ කෑ ගහපු විදිය මේ කිව්වේ මේ MCC එකේ සභාපති වෙනවා කියලා වෙරලා පොම්පියෝ කියන්නේ MCC එකේ සභාපති කියලා වෙරලා ඔයාවිල ගිවුසුන් අස්සම් කරන්න එන්නේ කියලා ඊට පස්සේ ඡන්ද ගන්න මොකද කරේ ගම්මන් පිළලා කිව්වා MCC ගිවුසු බලයට ආපු ගම ඉරලා දානවයි කියලා කිව්වා අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ පොම්පියෝ ඇවිල්ලා ගියා දැන් මොනෝද කියන්නේ අර වලිගේ මේ කකුල් දෙක අස්ස කාගත බල්ලෝ වගේ දැන් මුන් ඇත්තරම මේ 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 කණ්ඩේ රටේ සම්පත මේ මේ අපේ රටේ අපිට අපේ අහිංසක ජනතාවට අයිති වෙන්න තියෙන දේවල් මේ නැති කරන්නේ මේ මිනිස්සු කතා කරන ගොඩක් දේවල් තියෙනවා අපි ගීතයකට ගිහිල්ලාමු මේ
ඔබටත් ලබාවී දවසක් මට වාගේ මට තාම නොදැනේ මොනවා වුණාද අප දෙදෙනා බිඳුනු ඔබ මා නැවතත් මුණ ගැසෙනා පඳුලක් තියේවි මා ළඟ එදිනේ ඔබේ නමින්
බරසන්නේ ඔබ මේ සවන් දෙමින් සිටින්නේ නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානයේ සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25 සිට 8:25 දක්වා ඔබ වෙත ගෙනෙන සීසර ලංකා ගුවන් විදුලි වැඩසටහනයි. අපි කතා කරමින් හිටියේ අර මොනෝරේල් සිස්ටම් එක ගැන. රටේ ඉදිරි මතු පරම්පරාව හැටියට එමාෂගෙන් මම අහන්න කැමතියි. මොකද ඕගොල්ලන්ට ඊගාඩ රට මේ බාර ගන්න තියෙන්නේ අපේ අනාගත පරම්පරාව. මේ වගේ මේ වැඩ මේ වගේ ප්‍රොජෙක්ට්ස් ගැන මෙහෙම අතරමඟ නතර දැම්මාම ඔයාට කොහොමද දැනෙන්නේ මේක? රටේ නිකන් මුළු තරුණ පරපුරම නියෝජනය කරමින් කතා කරනවා නම්
මම ඕක දෙහා දකින්නේ ටිකක් විප්ලවකාරී මතයක් තමයි මගේ ඔළුවට ආවේ. එක පුද්ගලයෙක් කියන්නේ එක කණ්ඩායමක් ඉදිරිපත් කරපු රිපෝට් එකක් මේ විදියට අපි මේ සියලුම පරිශන කරලා තියෙනවා මේ තියෙන කියන්න තියෙන මේ පියවර ටික අරගෙනයි අපි මෙතෙන්ට ගියේ මේක අපිට කරන්න පුළුවන් කියන තැනට අපි ආවේ කියලා ඒ කියන කාරණාවල් ටිකත් එක්ක තියෙනවා නම් වார்த்தාවක් කොහොමද ජනාධිපති කෙනෙක්ව දේශපාලනඥයෙක්ව තවත් කණ්ඩායමක් ගිහිල්ලා ඒකේ අනිත් පැත්තට නැහැ මේක මීට වඩා දෙගුණයක් යනවා කියන එක ඒ කෙනෙක්ට ඔප්පු කරන්නේ කොහොමද ඒ වගේ මතයක් වෙනස් කරන්නේ කොහොමද කියන එක මට හිතාගන්න බෑ. අවුරුදු ගණනාවක් ගිහිල්ලත් දැන් අපි සුද්දන්ගේ පාලනයෙන් සරල සිංහලෙන් කිව්වොතින් සුද්දන්ගේ පාලනයෙන් මිදිලත් දැනට වසර ගණනාවක් වෙනවා. අපි ඒ පාලනයෙන් මිදෙන්නේ දේශපාලනඥයා කියන පුද්ගලයා විස්තරහට දාලා ජනතා මතය නියෝජනය කරන්න. හැබැයි දේශපාලනඥයාගේ ඇස් බැඳලා නම් තියෙන්නේ කියන දේ විදියට ඒගොල්ලෝ හැරෙනවා නම් ඇත්තම දේශපාලනඥයෝ ඕනද කියලා හිතනවා මට ඇත්තම මගේ ඔළුවට ආවේ ඒක. රුපියල් 10ක 12ක වෙනසක් නෙමෙයිනේ. ඒ කියේපු කතාව අහගෙන හිටියාම මිලියන ගණනාවක මිලියන 1000ක මිලියන බිලියන ගණන් වල අපි මේ කතා කරන්නේ. වෙනසක් තියනකොට කොහොමද එහෙම දෙයක් වහන්නේ? අනිත් එක දේශපාලනයක් දැන් හිතන්නකෝ දැන් අපිට මොනහරි අපි සමාගමක සභාපති කෙනෙක් නම් අපි මොනහරි දෙයක් කරන්න ගියාම හිතන්න අවුරුදු උත්සවයක් සංවිධානය කරනවා කියලා සරලවම අවුරුදු උත්සවේ සංවිධානය කරන්න යනවා නම් මේක තමයි අපේ තියෙන ආදායම් වියදම් ටික ගිය අවුරුද්දේ තිබ්බේ මෙහෙමයි. එහෙම නැත්නම් අපි මේකට අලුතෙන් නැටුම් කණ්ඩායමක් ගේනවා. ආයෙගලන්ට මෙච්චර වියදම් කරන්න ඕන. ඒගොල්ලෝ ගින් අරන් එන්න ඕන. ওই ටික කියලා එක්කෙනෙක් කිව්වහම මේකට ඩොලර් 200ක් යනවා කියලා. ඒකට ඩොලර් 400ක් යනවා කියලා තව කෙනෙක් කියපු පළියට ඒක විශ්වාස කරනවද සභාපති විදියට මම
මේක මේ තනිකර ඇත්ත. මොකද මේක මේ සම්මුඛ සාකච්ඡාවක් තියෙන ජනාධිපතිත් එක්ක ඒ විස්තරත් මං ගා තියෙනවා. මං ඒක දැම්මේ නැහැ ඇත්තට. මොකද මට වැඩක් නැති හින්දා ඒ තනිකර අපබ්‍රංස කතා කරන්නේ. කියන්නේ කිසිම රටට හැංගීමකින් කරන දේවල් නෙවෙයි මේ. ඒගොල්ලෝ මේ උඩින් යන ගුවන් මාර්ගයේ මේ කන්ටේනර්ස් බාන්න හදනවා. මේ කිසිම කතා කරන මේ ඉංජිනේරුව අපේ මේ ඒගොල්ලෝ කියන්නේ මේ කන්ටේනරයක් බාන්න පුළුවන්ද මේකෙන් කියලා අහන. ඉතින් යන්නේ කොහෙද මල්ලේපොල්? මේ මොනෝරේල් සිස්ටම් එක ගැන මෙලෝ හසරක් දන්නේ නැතුව ගිහලා කතා කරනවා මේ රටේ පිළිගත් කියන සමහර ඉංජිනේරුව. ඉතින්
දැන් සම්මුඛ සාකච්ඡා තිබිලා තියෙන ඉංජිනේරුත් එක්කද?
තිබ්බද? බයක දැන් ඒක ටිකක් කල් දැන් තිබිලා. මං ගා තියෙන මේ විස්තර මං ඔබලට ඒකට නම් බලන්න ඒක. ඉතින් මෙන්න මෙතෙන්ට අපේ රට යන්නේ.
ඉතින් මට හිතෙන්නේ අපි ඇත්තටම දැන් දේශපාලනඥයා කියන එක ප්‍රතිරූපේ මතනේ මෙතුවක් කල් ලංකාව ඇතුළු බොහෝ රටවල් තේරුවේ ප්‍රතිරූපය. ලස්සනට කතා කරනවා නම් හිනා වෙනවා නම් ළමයි වඩා ගන්නවා නම් ඔය තියෙන ටිකින් පොඩ්ඩක් දැන්වත් එළියට බහින්න මංහිතුව මේ මහමැතිවරණ පොඩ්ඩක් වෙනසක් වෙයි කියලා
නෑ. ඒක තිබ බලාපොරොත්තු එහෙම පිටින් තුම් බුම් වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඔය විස්සගෙන්න එපා කියලා කතෝරික පාර්ෂදය ක්‍රිස්තියානි සභාව අව රාමඤ්ඤ අමරපුර හැම සංඝ සභාවක්ම ඔක්කොම කිව්වා ගේන්න එපා කියලා. අද මොකද වෙලා තියෙන්නේ? කොමාරි අර ගිරිය කඩා ගන්න මොකද අර බුරණ උඩ බුරුලන ඉන්නෝනේ දෙතුන් දෙනේ පාර්ලිමේන්තුවේ. ඒගොල්ලෝ කිව්වෙත් ඒගොල්ලෝ ගෙනාවතින් එහෙම ඔය මුස්ලිම් ජනතාව සම්බන්ධ කරගෙන මුස්ලිම් മന്ത്രിවරුන් සම්බන්ධ කරගෙන ගෙනාවතින් එහෙම ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ ඉන්නෙත් නැහැ. දාලා යනවා කියලා හිතලා. එහෙම නෙමෙයි. මේ මිනිස්සුන්ගේ සහයෝගය ගන්න ඕන. මේ අපිට අපේ සිංහලයෝ කියලා විතරක් තනි කර මේක දෙයක් කරන්න බෑ. මේගොල්ලෝ කියාගෙන ආවේ විදියට ඒ වුණාට අන්තිමේදී කරේ මොකද්ද? විලජ්ජන් නැතුව අදර රෙද්දක් කරන පාර්ලිමේන්තුව වෙන මේ කාලකන්ණි. මේ ජනතා නියෝජිතයෝ.
ඔය ජනතා නියෝජිතයෝ කියන පිරිසට උගත් බුද්ධිමත් යමක්කමක් තේරුම් ගන්න මොලයක් තියෙන මිනිහෙක් මිනිස්සු ටිකක් දාගන්නකම් ඇත්තටම අපි කතා කරලා
වැඩ නැහැ. ඇත්තටම මම එක දේශපාලනේ ඉගෙන කතා කරන්න තියෙනවා. ඒ වුණාට මේ වගේ වටනා කියන ව්‍යාපෘති මේ මතරමග නවතලා දෙන්න දාන්න කිසිසේත් මේ ඉඩක් දෙන්න බෑ. ඒකට අපිටත් වකීමක් තියෙනවා. ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි ලෝකේ මොන මුල්ලක ජීවත් වුණා. ඒකයි වෙන දෙයක් වෙච්චා බය නැතුව මම කතා කරන්නේ. ඒක ඕනනම් එයාපෝට් එකට යනකල්ල මට වෙඩි තියලා මරලා දාවි. ඒක වෙනම කතාවක්. එහෙම බයයි මේ කටපියාගෙන ඉන්න මිනිස්සු නෙවෙයි මම ඇත්තරම මේ මැසේජ් එක ජනාධිපතිතුමා අහගෙන ඉන්නවා නම් අහන්න පුළුවන් වෙබ් එකේ තියෙනවා. කවුරු හරි මෙහි අහගෙන ඉන්නවා නම් ජනාධිපතිතුමාට අරින්න ලින්ක් එක අහන්න කියලා එරලා දෙයක් විය යුතු ක්‍රමයක් තියෙනවා ජනාධිපතිතුමනි. අන්න ඒක ඒ විදිහට කරන්න මේ රටේ මිනිසුන්ගේ අහිංසක මිනිසුන්ගේ සල්ලි මේ
එතනදි වෙලා තියෙන්නේ. මං හිතන්නේ ජනාධිපතිතුමාවත් මේ වැරදි මත දීලා මේ
ඒක තමයි වෙලා තියෙන්නේ. එතුමා මොඩෙක් නෙමෙයි.
මිනිස්සු පොළඹවලා තියෙන්නේ මං හිතන්නේ එතන. ඒ වගේ දෙයක් නෑ. දැන් මේ මාෂාගෙන් ඇහුවේ තරුණ කට්ටිය හැටියට මේ වගේ දෙයක් වෙන එක ගැන මොකද හිතන්නේ කියලා. දැන් මේ මාෂා කිව්වේ තරුණ ජීවිත හැටියට ලංකාව ඉදිරියට එන්න තියෙන හැටියට ඔයාලා වගේ අයට දේශපාලනයට එන්න ඉඩ දුන්නා නම් මේක මීට වැඩි හොඳට වෙනස් වෙන්න තිබුණා කියන එකද?
මම අපියෝග ගැන දැන් නීති විද්‍යාලයේ ඉන්නකොට නීති පීඨයේ ඉන්නකොට අපියෝග ගැන කතා කරාම ගොඩක් අයගේ මතය තමයි දැනට අපි කියනවානේ අපි කරප්ට් වෙන්නේ නැහැ, මම ওই කියන විදියට පගාව ගන්න නැහැ, කප්පම් ගන්න නැහැ, මම වෙනස් වෙනවා කියලා. හැබැයි බලය ලැබුණාම ඔයත් වෙනස් වෙනවා කියන එක තමයි හැම කෙනෙක්ගේම මතය. හැබැයි මම හිතන හැම වෙනස් වෙන්නේ නැති මිනිසුත්
ඇත. අනිවාර්යෙන්ම
අපි ඒ නිසා ඉතින් රටක් විදියට يعني හැම ඡන්ද අපි හැබැයි පොඩ පොඩ අපි දියුණු වෙනවා මට හිතනවා. එකෙන් දැන් ඉස්සර කාලේ වගේම කිසිම මේ උගත්කමක් නැති මිනිස්සුම විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ
ඉන්නේ. ඔව් දැන් ඔය වියත්මග කියලා අලුතෙන් මේ ගොඩබේ මේ ජනාධිපතිතුමා මේ පත් කරගෙන තියෙනවා මං හිතන්නේ.
ඒක අගය කළ යුතුයි.
ඒක අගය කළ යුතුයි. නමුත් මං හිතන්නේ එතනත් ප්‍රශ්න තියෙන බව තමයි හැඟෙන්නේ. කියන්නේ අර සුදුස්සාට සුදුසන් ඇවිල්ලා නැතුව ලුකු ඇතුලේ මේවා තියෙනවායි කියන්නේ. එක දේවල් තියෙනවා අපි දන්නේ නැහැ. ඒක කොමාරි හැම දෙයකින්ම වෙන්න ඕන උගතුන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා මොකක් හරි රටට වැඩදායි දෙයක් වෙන එකනේ. ඒකද වෙන්න ඕන. ඉතින් එතන උතන ප්‍රශ්න තියෙන්නේ. ඉතින් ඒක තමයි බලමු. අපිට ඉතින් තියෙන්නේ නිශ්ශබ්ද අද්දෙක බඳගෙන බලාගෙන ඉන්න විදිහ. දැන් 20 ගත්ත ජනාධිපතිතුමා විධායක බලතලත් එක්ක දැන් බලමු එතුමා කරන විදිය. සද්ද නැතෝ ඔය බලාගෙන ඉමු. අවුරුද්දකුත් ඉවරයි ලබන මාසෙට එතුමාපත් වෙලා.
නිරංජන් මේ මම විශේෂ පණිවිඩයක් කියන්නයි යන්නේ. අපි දන්නා හුඟක් අය ලංකාවේ ඉඳලා ඇවිල්ලා වින් රටවල ඉඳලා ඇවිල්ලා කොවිඩ් නිසා ආපහු මව රටට යන්න බැරුව මේ අතරමං වෙලා ඉන්න අතරමං වෙලා නේ යා ගන්න බැරුව ඉන්න. පහුගිය වැඩසටහනේදීත් මේ ගැන කිව්වා. ඒකේ ඒ ප්‍රෝග්‍රෑම් එක නම් කරලා තියෙන්නේ විසිතකයා මනාකි මනුහිරි කියන වර්තේ විදේශ අමාත්‍යංශෙන් රෙඩ් ක්‍රොස් සමාගමත් සමග එකතු වෙලා මේ ආධාර කරන්න ලෑස්ති වෙනවා. මෙහි අතරමං වෙලා නෙමෙයි මුදල් අතින් හරි වෙනත් මොහින් හරි මේ ආධාර ලබා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය.
Department of Internal Affairs කියන්නේ අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව සහ විසින් නව ශ්‍රීලන්ත රතකරුස සංවිධානය New Zealand Red Cross තමයි මේ ආධාර බෙදා හැරීමේ නියෝජිත ආයතනයක් විදිහට ප්‍රකාශනය පත් කරලා තියෙන්නේ. ඒ වගේම මේ ආධාර වැඩසටහන ඉතාම වැදගත්. ඒ වගේම ප්‍රයෝජනවත් තොරතුරු අප වෙත අරගෙන ආවේ නව ශ්‍රීලන්ත රතකරුස සංවිධානයේ ස්වේච්ඡාවෙන් කටයුතු කරන අචේල. අද මේ පණිවිඩය ගෙනෙන්නේ මේ වැඩසටහන ගැන අවසාන වශයෙන්ුත් ඔබ සැම යාවත්කාලීන කරන්නට. අප දන්නා තරමින් දැනට දහස් ගණනක් මේ වැඩසටහන හරහා ඩොලර් මිලියන ගණනාවක ආධාර ලබාගෙන තියෙනවා. මේ අතර ශ්‍රී ලාංකිකයිනුත් සිටින බව තමයි අපිට දැනගන්නට ලැබුණේ. අද මම ඔබට මතක් කර සිටිනවා මේ ආධාර වැඩසටහන නොවැම්බර් මාස අග කෙළවර කරන්නට බලාපොරොත්තු වෙන නිසා මීට කලින් ඔබට මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා අපහසුාවක් නොතිබීම නිසා ඒ වැඩසටහනට ඉල්ලුම් නොකලත් මේ වන විට ඒ තත්ත්වය වෙනස් වෙලා ආර්ථික අපහසුතාවලට පත් වෙලා ඉන්නවා නම් ඔබට හැකියාව තියෙනවා අයදුම්පත් ඉදිරිපත් කරන්න.
නොවැම්බර් අන්තිම වෙනකන්.
ඔව්. ඒ කියන්නේ ඔබේ තත්ත්වය ඔබගේ පවත්නා තත්ත්වය වෙනස් වෙලා තියෙනවා නම් ඔබට දැන් උනත් ඇප්ලයි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔබ මීට පෙර ආධාර ලබා ගත්තා නම් තව සති 4කට ඔබට ඒ ආධාර තවදුරටත් ලබා ගැනීමට හැකි බවත් අපි මතක් කර දෙන්නට කැමතියි.
එමාෂා අපි කියමුද කොහොමද අපි මේක ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ කාටද මේක ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ කියලා.
ඔක්තෝබර් මාසයේ වෙන විට වලංගු తాවකාලික වීසා බලපත්‍රයක් තියෙන ඕනම කෙනෙක්ට ඔක්තෝබර් මාසයේ වෙනකොට වලංගු తాවකාලික වීසා බලපත්‍රයක් තියෙන ඕනම කෙනෙකුට මේ වැඩසටහන යටතේ හදිසි හා ෂණික අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය ආහාර හා ගෘහ භාණ්ඩ බ්ලැන්කට් උණු වතුර බෝතල් සහ මූලික ඇඳුම් කවුන්ටරෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම බෙහෙත් නිවාස කුලී බෝඩින් ගාස්තු ඇතුළු නවාතැන් කුලී විදුලිය සහ ගෑස් වැනි උපයෝගිතා වියහියදම් සඳහා ආධාර ලබා ගැනීමට සුදුසුකම් ලබා ගන්න හැකියාවකුත් තිබෙනවා. කලියුත්තේ අවශ්‍ය ඇමනුම් සමග අයදුම් පතක් ඉදිරිපත් කරන්න පමණයි. අයදුම් කිරීමට කැමති අය සඳහා විකල්ප තුනක් තිබෙනවා. පළවෙනි විකල්පය වෙබ්සයිට් එක foreignnationals.services.government.nz so ඒ කියන්නේ https ඒ විදිහට දිගටම ඔබ සර්ච් කළොත් foreignnationals.services.govt.nz ඒ හරහා ඔබට අයදු පත්‍රය ඉදිරිපත් කරන්න පුළුවන්. දෙවැනි විකල්පය තමයි සමාවෙන්න
රතුකුරුස සමාගම හරහා.
ඔව් රතුකුරුස සමාගම සඳහා හරහත් ඔබට ගන්න පුළුවන් 0.8.2 Red Cross 733276 අමතා දුරකථනයෙන් EC Speak සේවාව හරහා පරිවර්තකයක ඔබට භාවිතා කිරීමේ හැකියාවක් තිබෙනවා. තුන්වෙනි විකල්පය තමයි කණ්ඩායමේ සමාජිකයෙකුගේ සහාය ඇතිව පුද්ගලිකව මුහුණට මුහුණලා අපගේ එක් කේන්ද්‍රස්ථානයකට පැමිණ ඔක්ලන්ඩ්හි ප්‍රධාන කේන්ද්‍රස්ථාන පිහිටාත් පැමිණ ඔබට පුළුවන් මේ ඇප්ලිකේෂන් එක දෙන්න. ඔක්ලන්ඩ්හි ප්‍රධාන කේන්ද්‍රස්ථානය පිහිටලා තියෙන්නේ මනුකාව කයිබර් පාස් නිව් මාකට් සහ වයිහිකී කියන ස්ථානවල. ලිපින විස්තර සහ විවෘත වේලාවන් නවසීලන්ත රතුකුරුස වෙබ් අඩවියෙන් ඔබට බලා ගන්න පුළුවන්. නැවතත් redcross.org.nz
මම හිතන්නේ ඉතා වැදගත් උරුතු ටිකක් අපේ අසන්නම් වෙනුම් අපි ලැබෙන සැලැස්සේ ඔබට කාට හරි මේ පණිවිඩය දෙන්න තියෙනවා නම් තවදුරටත් ඔබට දෙන්න පුළුවන් ඔබේ
ජූලි පළවෙනිදා තමයි ඉඳන් තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. නොවැම්බර් මාස අග වෙනතුරු මේක දික් කරලා තියෙනවා. ඒ නිසා හැකි විගස ඔබ දන්නා මේ ආධාරවල අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මේ පිළිබඳව කරුණාකරලා ඒ අයටත් දැනුම් දෙන්න.
අපි වෙබ්සයිට් එක නැවත කියමුද බලන්න පුළුවන්.
වෙබ්සයිට් එක foreignnationals.services.govt.nz එහෙම නැත්නම් redcross.org.nz තුලින් ඔබට අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්.
උදය බරසන්නනේ අපර ලැබිච්ච කාලය මෙසේ ගෙවි යනවා. උරා හොරාවක් අපි සමග ලැබී සිටියට ඔබ සැමට ස්තුතියි. ඔබට මේ වැඩසටහන පුරා මාසය පුරා අපගේ වෙබ් අඩවිය තුලින් අසන්න පුළුවන් planet.fm.rg වෙබ් අඩවියෙන්. එහෙමනම් අපි ලබන සතියේත් ලබන සිකුරාදා හමු වෙනතුරු අප ගිහින්ගෙන්නම්. ඔබ සැමට සුබ රාත්‍රියක්.
අයිබෝවන්.
මල ඉරබසිනා සැන්දෑයානි ඔබගෙන් සමුගන්නම් අඳුරට හිටදී අඳුරේ සැඟවී